సంబుద్ధస్ నమో తత్స భగవతు అరహతోహం అసంబుద్ధస్ నమో తత్స భగవతు అరహతోహం అసంబుద్ధస్ హృదయ పిన్నతిని గీయపార అప్పి అప్పే జీవితే సంసారేట వెటిచ్చహటి ఏ సంసారేట వెటీమెట్ మూలవశం క్రియాకలపు శక్తి కథా కల భవతన్నహావ కీయన భవతన్నహావ కీయన సిద్ధి ఎక్క నత్తం ఏ తత్వ స్థితి హదీమ సందహ సహయ వెచ్చ ధర్మగణనావత్ అపి పెన్ను తోడు మీ భవతన్నావే కీల క్యూవే సిద్ధుకర గణీమ సందహ యము వీమ తమకి సామాన్య సింహల వచ్చిన కీలన కీయన సిదుకర గణీమ సందహ యము తోట మేక అపి ముఖ సిదుకర గణీమద్ ఎహి పవత్న ఎహి పవత్నే కివహమ మే పవత్తము శక్తి మూలధర్మ కపిల తీర కామే కీయన ఏ కామే విషయం నిష్పాదనే కరణ క్రియాశక్తి వై తేజో ధాత్వ ఉష్ణప్తే తాపే నమీన్ సలకాలి తోటండి తాపశక్తి కామ్యత్యక్క సంబంధ శక్తి క్రియాశక్తి ఏ క్రియాశక్తి తమై హెమ ఎక్కం యము ఏ యము మటుకీన తన్న సార్ హెమ ఎక్క మే లోకే కుటస్పహ ఇంది రూప శబ్ద గంధరస స్పర్శ కీల ఏవా ఎక్కై మీ కామే యము తోడు దాన్ని ముఖ సిధు కిరగనీమ సందహాద ఏ యమునీమి సిద్ధమేని ఏ శక్తి నత్తం ఈ కామయే ఏ కామయనేది కాందం శక్తి వర్ధనే కరగనీమి సంధ ఎహి ప్రయత్న సిధు దిగిన దిగట వినయామ సంధ యమునీమి క్రియావ తులి ఏ సిద్ధి ఎను నిసం కామతన్నా గీల భవతన్నా గీల ఏ నమ ఇదివ సిద్ధుకర గణీని సందహ ఎము వీన గీల ఇతకొట ఏక శక్తి పిచ్చి కరణ వేట ఇతకొట ఈ శక్తి ఆరంభించ హటి అతి కివ శక్తి పహక్ ఎక్కాసు ఇచ్చ హటి ఈ అవస్థావేది ఈ అవస్థావేది అతివు సంబంధిత వేటకి అసత్పురుష సేవనేకి అసత్పురుష సేవనేకి పరుష వశీన్ సలదాన్ని శక్తి అజ్ఞనాయి ఎం కృషి క్రియా క్రియమి శక్తి ఎటుకైన పురుషత్వే కీయన ఎందుకంటే ఈ పవత్ని క్రియా సంబంధకర గండ నెత్తం పవత్తా గండ ముళిమ నరక శక్తి వల్ల ఎక్కాసు అయిక్యువ సంబంధకమై మేకట ముళ్ళు నీకు ముఖద్ద మీ నరక శక్తికి లకివ్య అలీమ గతి నిష్పాదనే కర్ణ శక్తి తమై అపి మీ దన్ నరకేకి లకియా ఇదా అపి నరకే కివిన ఏ దనీమ అపడతి మున దమ్మే కథాగ్రాన్ని ఉసస్ ఉత్తమం విషయం కర్ణలద పరిచ్ఛన్న వలయం దున్న తీరన అపి ఆశ్రయకల్లా ఏవా తరా ప్రమాణించి తేరు మరంతమై మీ నరకీగిలు దం కథాక ఈ మూలవస్థావి ఏ నరకజ్ఞన అపి దాన్ని హృదజ్ఞన దాన్ని ఏ సిద్ధ్య ఈ ఆకారం కెరీణం ఈ కెరీన గరమి అవిల్ల ఇతర పుంచి అవస్థ విదల దమ్మి మినిసాత్మ్య దక్కా విలదు తర్వాత కవరు హెమ అవస్థావత్ ఫస్కురు భవ ఇదా అపి విస్తరేది క్యూ తోడు ఒయ అప్పర తురే సిద్ధ వ్యక్త సిద్ధి ఎకే నికట అది విగ్రహ కల నమ్ము తే నమ్టికే ఇతర కీయన අසද්ධර්ම ශ්‍රවණ සද්ධර්ම ශ්‍රවණය කරන්න බැරි අසද්ධර්මයේ කිව්වේ නරක ශබ්ද නරක හැඳිනීම තමයි නිරන්තරයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ නරක හැඳිනීම ඒකට ශබ්ද කියලා ශ්‍රවණ කියලා දැම්මේ හැම හැඳිනීමක් අස්සෙම තියෙන්නේ ශ්‍රවණ සම්බන්ධයක් ශ්‍රවණ සම්බන්ධයක් නැති හැඳිනීමක් ලෝක දහතේ සත්‍යයකට නැහැ හැමදේම සෝතප්ද්වාරයට යන ඒක නිසා අසද්ධර්ම ශ්‍රවණ කියලා කිව්වා අර නරක ධර්ම ශ්‍රවණය කිරීමේදී නරක ඇසුරු ලබා ගැනීමේදී අර විදිහේ නරක ශ්‍රවණ ස්වරූප සංවිධාන වුණා ඉතින් ඒ පිළිවෙලින් තමයි දැන් මේ අය කවුරුත් ඒක ඇහුවා ඒ පිළිවෙලින් ඇවිල්ලා සිද්ධ වුණේ මොකද්ද අන්තිමට අපේ සෑම ජීවිතයක් අස්සම ඉතුරු වුණා භව තණ්හාව කියන එක ඒ ඉතුරු වුණේ කියන්නේ අවසාන ප්‍රතිඵලයක වුණා නමුත් අර කිව් අසත්පුරුෂ සම්බන්ධයේ ඉඳලා ඔය භව තණ්හාව කියන සත්‍ය සංවිධානය දක්වා ආපේ පිළිවෙල අපේ එදා නෙමෙයි එදා ආරම්භ කළා වගේම අදත් ඒක තියෙනවා අදත් අප තුලේක පවතින ඊට හේතු ඒ කියන්නේ තියෙන සාක්ෂිය අපි අදත් දුක් විඳින නිසා ඇයි මේ දුක ගැන අපි කතා කරන්නේ මේ ගැත්තෙන් මේ ධර්ම විග්‍රහය භව තණ්හාව තියෙන තුරු භව තණ්හාවේ කියන ඔය සංවි චිත්ත සංවිධානයේ තියෙන තුරු මොනම පුද්ගලිකට ජීවිත බය සැපේ කියන නාම මාත්‍රයකට සම්බන්ධ වෙන්නේ. ඒ මොකද ඒ නිෂ්පාදනය කරන්නේ පීඩනයක් ඇති චිත්ත මට්ටමක් ඒකයි. ඒත් ඒක කිව්වහම තේරෙන්න ඕන කාමයේ මිශ්‍රෙච්ච හැම සිතක් අස්සෙම එක එක ප්‍රමාණ වලින් වින්දන මතුවෙන වින්දන தත්තේ ඒක සෞම්‍ය වින්දන தත්ත්වයක් මතු කරන්නේ නැහැ යම් අවස්ථාවකද කාමයේ මිශ්‍ර නූරි ඊ අවස්ථාවේදී මතුවෙන වින්දන தත්ත්වය සෞම්‍යත්වයට පත් වෙනවා ඇයි ඒ හේතු ඒ හේතුව අර කාම ශක්තියත් එක්ක ක්‍රියාවට වැටලා නිෂ්පාදනය වන තාප ගුණය තේජෝ ධාතුව උසුලන්න බැරි මට්ටමින් අංශකේ වැඩි වෙනවා ඒක නිසායි අපි දුක් විඳින්නේ එතකොට දැන් අපි කවුරුත් ජීවත් වෙන්නේ දුකක් එක්ක සම්බන්ධකමින් ජීවිතයක් රකින්න බව අපට තේරෙන්න ඕන එතකොට මේ ජීවිතේ රකින්නේ දුක් විඳින්න නෙවෙයි කිසි කෙනෙකුගේ බලාපොරොත්තුවක් නැහැ නමුත් ජීවිතයේ අදවන තුරු තම දුකේ තටිලි අතිලි යති තමයි ජීවිතේ ඉදිරියට ගෙනියන්නේ. එතකොට දැන් ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ඉදිරිපත් කරනවා විද්‍යා විමුක්තිය කියන. ඒ විද්‍යා විමුක්තිය කියලා කිව්වේ අර දුක් විඳින මට්ටමට සිත ක්‍රියා කරන තේජෝ ධාතුව වර්ධනය වීම වැඩි වීම ඒක හේතු සහිත සිද්ධ වෙන එකක් කාන්දම් වර්ග පහක එකමුතුවක් කාන්දම වැඩ කරන්නේ නැත්නම් කාමයේ වැඩ කරන්නේ නෙවෙයි ඒ නිසා කාම එකමුතුව එක එක වර්ග වලින් කොටස් වලින් ඒ වේ වර්ධනයට වැඩ කර කර මේ මෙච්චර දුර ඇවිල්ලා තියෙනවා නමුත් දැන් මේ ආත්මෙට එනකොට මේ ශාස්ත්‍රෙට එනකොට එක්තරා සීමාවක් පැනනට පස්සේ ඒ මොකද්ද සීමාව ඒකේ තියෙන අන්ධ ප්‍රත්‍ඥය කියලා කල්යාණ ප්‍රත්‍ඥය කියලා දෙන්නේ බෙදෙනවා අන්ධ ප්‍රත්‍ඥය කියන්නේ මේ විදිහ කරුණක් තේරුම් ගන්න බැරි මට්ටමට සිත දුර්වල තත්ත්වයේ පල්චේ මේවා සිටීමේ තනම් ප්‍රඥා සම්පත්තිය ඥාන සම්පත්තිය දියුණු කරගන්න තව කල් කීන පුංජලෙ අන්ද ප්‍රතග්ජනී කියලා කිව්වා. අන්ද ප්‍රතග්ජනී කියලා කියේ පුදුන් කියන්නේ කෙලස්මතු වීම. අන්දයි කියන්නේ ඒ කෙලස්වල தත්ත්වය මෙන්න මේ ආකාරවලින් මේ දුක් ලැබෙන්නේ මේවා ඔක්කොම අසවල් ධර්ම නිසා තමයි ලැබෙන්නේ. ඒවා අදු කරොත් දුක් වලින් මිදෙන්න පුළුවන් කියලා සිතන්නවත් බැරි. ඒවා නොපෙනෙන නොදැනෙන නොඇතෙන තප්පේ තීන බුද්ධිලා තමයි අන්ධ පුතග්ජනේ. ඒකේ අන්ධ භාවයේ තිබෙන බලපෑම නිසා ඒ අය තව කලක් අර වටහා ගැනීම දිනු වෙන තුරු ඒකට උගනා ගන්න කෑලි කොටස් දිනු වෙන තුරු එහෙලයි ජී සංසාර දුක් වේ. දැන් ඒ අනුසාරයෙන් මේ පිරිස මෙවැනි පිරිස දේශ බලනකොට පේනවා මේ කල්යාණ ප්‍රත්‍යජන භාවයට ඇතුළු වෙච්ච පිරිස. ඒක හේතු මේ කීන ඉවය තියෙන අග බුදු දහමේ තියෙන අග එයින් විග්‍රහ වෙන කරුණ ජීවිතයට බලපාත් කොට ලැබෙන ලාභ සිටීමට තරම් පිළිගැනීමට තරම් තේරුම් අරගන්න තරම් අර දැනුම් ශක්තිය දීන එක්කෙනා තමයි කල්යාණ ප්‍රත්‍යඥය කියන්නේ. එයා ළඟ තියෙන කෙලෙස් මතුවේ නැගති. නමුත් එයා වීර්ය කරනවා ඒ වායින් අනර්ථයක් නොවෙන්න වග බලා ගැනීම. වග බලා ගැනීමට පිළිපැදීමට හික්මීමට එයාගේ තද උනන්දුවක් තියෙනවා. ඕරකමක් තියෙනවා. අන්න ඒක කල්යාණ කියන පැත්තේ චීරණ. ඒක නිසා කල්යාණ පුතග්ජනයාට විතරයි බුදුදහම කියන්නේ. වෙනත් ඉතින් ඉගැන්වීම් ලෝකේ අනන්ත තියෙන්න පුළුවන්. නමුත් බුදුදහම කල්යාණ පුතග්ජනයාට විතරක් සීමා වූ දහමක්. අනිත් අයට අහගෙන ඉන්න පුළුවන් ඒ වැරක් වෙන්නේ නැහැ. මොකද දැන් මේ කල්යාණ පුතග්ජන භාවයේ තැනකොට තමයි අර විද්‍යා විමුක්ති විද්‍යා විමුක්ති කියන ක්‍රියා தත්ත්වයට නැත්නම් අයිතිවාසිකමට බහින්න පුළුවන් ශක්තිය මතුවෙන්නේ මත කරගන්න පුළුවන් මේ විද්‍යා විමුක්ති කිව්වේ අර කිව් කාන්දම් පහ එක්කාසු වෙලා හැදිච්ච ඇලීම් ඇලීම් මහා ඇලීමේ පැවැත්ම සිදුවන ආකාරය හුදාකාර තේරුම් අරගෙන වටහාගෙන එහි සුළමුල හොඳින් තමන් ඉසිතට වද්දාගෙන ඒව ක්‍රමානුකූල ඒ රූපකාම ශබ්දකාම ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම කියන මේ කාම පහ නිසා සිදුවෙන පැවැත්මත් ඒ අතරින් විඳින පීඩා මගහරවා ගැනීම සඳහා ඔහු විසින් යම්කිසි නිවැරදි ක්‍රමයක් ඔස්සේ ඒට සරිලන නිවැරදි ක්‍රමයක් ඔස්සේ ක්‍රියා කරමි ප්‍රතිඵල දෙස බලමි ඒක සාර්ථක වෙනවාද නැද්ද කියලා බලමින් ඒ ශක්තිය අඩු කරන්න හදන ක්‍රියාමාර්ගයෙන් තමයි විද්‍යාව කියන්නේ. කෙටින් කිව්වොත් අදහසක් සපුරා ගැනීමට යොදන නිවැරදි ක්‍රියාමාර්ගයට තමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒක කෙටි තේරුම. එතකොට ඒ විද්‍යාව යොදනකොට විමුක්තිය ලැබෙනවා. විමුක්තිය කියන්නේ අර කීවා වූ අයිතිවාසිකම් වලින් විඳින පීඩා වලින් මිදීමට උවමනා කරන මාර්ගයේ සංවිධාන වෙනකොට ක්‍රමයෙන් හිමින් හිමින් ඒ කොටස් වලින් බේරීමට ලැබෙන නිසා ඒකට කිව්වා විමුක්තිය කියලා. එතකොට මේ පුජ්‍යලයා බේරෙන්නේ මොකෙන්ද කිව්වොත් භව තණ්හාවෙන් බේරෙන්නේ. භව තණ්හාවයි මෙයාට බේරෙන්න තියෙන අයින් වෙන්න තියෙන අත්හරින්න තියෙන එකම දේ. එතකොට භව තණ්හාවෙන් සත්‍යයේ පැවැත්ම සිදුවෙන්නේ එතකොට ඒකෙන් බේරීම දුරනා කරන නිවැරදි මාර්ගය යොදලා ඒ බේරීම නම් කළේ විද්‍යා විමුක්තිය කියලා. නමුත් ඔතෙන්ද එන්නේ කරන් ලේසි නැහැ. එතකොට දැන් අසත්පුරුෂ සේවනයේ නිසා අර කිව් මහතන්හාව මුල් ආරම්භය ලබා දුන්නා. මේකේ ඊට ප්‍රතිවිරුද්ධ සත්පුරුෂ සේවනය තමයි මෙහි පෙන්නන විද්‍යා විමුක්තිය සකස් කිරීම සඳහා උපකාර වන ආරම්භක ක්‍රියාමාර්ගය සත්පුරුෂ සේවනය. සත්පුරුෂ සේවනය කියලා කිව්වේ අර තමාගේ సంతාන ජීවිත සනසිල්ල ලබා ගැනීම සඳහා උපකාර වන යම් ශක්ති නිෂ්පාදනය කිරීමට යම් වැටහීමක් යම් පිළිගැනීමක් යම් ඇසුරක් උපකාර වේද. ඒ උපකාර වෙන එක කිව්වා සත්පුරුෂ සේවනය. එතකොට දැන් මේ අය මෙතන වැටලා මේ පෑ දෙකක් මේ කාලය ගත කරන මේ වචන බල මෙතන වාඩි වුණේ මෙහාට එන්න තියෙන කනත්තට නෙවෙයි. අර තමන්ගේ භව තණ්හාව නැමැති ජීවිත දුක ලබාගෙන ක්‍රියා ශක්තිය නවත්තා ගැනීමට මේ වෙලාවේ මේ ස්ථානයේ ආශ්‍රය කිරීමේ ඒක ඉන් බේරීම සඳහා උවමනා කරන ක්‍රියාමාර්ගයේ සංවිධානය කිරීමට අවශ්‍ය නිවැරදි දැනීම වටහා ගන්න පුළුවන් කරුණු මෙතෙන්දි මේ කාලයේදී වෙන්නේ. අන්න ඒකෙදි ඒක නිසා මේ කවුරුත් මෙතෙන්ට ආවා. ඔය දැන් මේ ක්‍රියාවයි මේ බුදුහාමුදුරු සත්පුරුෂ සේවනයේ වශයෙන් සලකන. කොතන හරි තමාගේ ජීවිතයේ දුකින් මුදා ගැනීමට කොතන හරි මොකක් හෝ කොයි ආකාරයෙන් හෝ ලැබෙනවා නම් යම්කිසි දැනීමක්. අන්නේ දැනීම තමයි සත්පුරුෂ. ඇයි මේක සේවන ශබ්දෙන් කියන්නේ? ඉස්සෙල්ලක අසත්පුරුෂ සේවන ශබ්දෙන් කතා කළා. මේ සේවන ශබ්දෙන් කතා කළේ සාමාන්‍ය සකස් වූ ජීවිතයක අර අකුසල් වලින් නරක වලින් සකස් වූ ජීවිතයක නිරන්තරයෙන් මේ ස්වභාවය පවතින නිසා ඒ පුජ්‍යලයාට හැම වෙලේම සිතිවිලි එක්ක සම්බන්ධ වෙන්නේ අර නරක ගති. මේ සේවන කියන සබ්දයක් එක්ක යන්නේ සිතේ සම්බන්ධය. නැද ශාරීරික සම්බන්ධයක් නෙවෙයි. සිතේ සම්බන්ධය සේවන සබ්දයක යන්නේ. ඒක සිත නිතරම තමන්ට අනර්ථය කරන දේවල් එක්ක සම්බන්ධනික නිසා ඒකට අසත්පුරුෂ සේවනය. දැන් මේ විදිහේ මේ උපකාර ලැබමි. අර කොටස්සල තියෙන අහිතකර ස්වභාවය තමන්ට අනර්ථ සලසා දීමේ පුළුවන්කාරකම පිළිබඳව තේරුම් ගන්න ගැනීමට මේ ශ්‍රමණය දව කර ගන්න අතර දැන් මේ අයගේ සිතේ පවතින්නේ අර දුකින් නිදහස් වීමට උවමන පැත්තට සිත තල්ලු කිරීමයි. සිතේ කොටසට වටවා ගැනීම. එතකොට ඒ තම තමන්ගේ දැනීමේ හැටියට යම් කෙනෙක්ද මේ තමා විසින් අසා ගන්නා ලද ඒ වටිනා තමාගේ ජීවිතයේ දුකින් මුදවා ලීමට සමත් ධර්ම සිතින් ආශ්‍රය කරනවා නම් අන්නේකට කියනවා සත්පුරුෂ සේවනය. එතකොට ඒක හැම වෙලෙම ජීවිතය තුළ පවත්තණ්ඩු වමනා කරන ක්‍රියාවක්. අර කාරණේ තේරුම් ගත්ත පුජ්‍යලයා අමුතුන් ලෝකයේ නැත්තම් පුජ්‍යලයකගේ බලපෑම හෝ ආගමේ බලපෑම නිසා කරනවා නෙවෙයි. ඔහු කාරණ තේරුම් අරගෙන මෙසේ නොකළ අපට සිදුවන්නේ සංසාරි දුක් නිරන්තරයෙන් දුක් විඳයි. එම නිසා මෙයින් බේරීමට අප සිතිවිලිත් එක්ක මේ අයිතිවාසිකම සම්බන්ධ කරා. එහෙම පුජ්‍යලයට තමයි ඔය සීල ගුණය, සමාධි ගුණය, ප්‍රඥා ගුණය කියලා නම් කරලා වෙන් කළේ ඒ පුජ්‍යලයාගේ ඒ ඇසුරේදී සිත වැටෙන්නා වූ මට්ටම්. සීල සමාධි ප්‍රඥා නම් කොටස් තුනකට බෙදලා පෙන්නනවා. ඒ ක්‍රියාවට වැටිච්ච පුජ්‍යලයා අර සීල ගුණ සමාධි ගුණ කියන ධර්ම ස්වરૂප ඒවා නම් ඒ නම් වලින් පාවිච්චි නොකරට එයාගේ ළඟ අර සත්පුරුෂ සම්බන්ධයේ උඩ සීල ගුණ සමාධි ගුණ ප්‍රඥා ගුණ එක එක ප්‍රමාණ වලින් දියුනේ. ඒ දියුනේන කොටස් පෙන්වීම අපේ ප්‍රයෝජනෙටයි. ඒතර අපි නිකන් නිදසුනක් වශයෙන් අපි එකක් ගත්ත සීල ගුණේ දැන් සතෙක් Tamanda දැන් කෙනෙක් කිව්වා යට පොළඟේ පෑගෙන්න ගියා කියලා. පොළඟට පෑගුණා නම් කනවා. නෝ පොළඟ දැක්කහම සාමාන්‍යයෙන් ඒ සතා මරීම සාමාන්‍ය මරීම තීතීම සාමාන්‍ය ගතියක් ප්‍රතල්ලි ගතියක්. නෝ මේක මරණ නරකයි අපි එයාගෙන් කරදර අමාරු වැට නරකයි කියලා එයා යනකම් කොහට හරි පිටත් වෙනකම් අර කවුරුත් ඒ අමාරුවෙන් නැටෙන්න වග බලාගත්තා. එච්චරයි. එතෙන් දිවුනේ මොකද්ද? අර වේරමණියක් සිද්ධ වුණා. පානාති පාතා වේරමණි. තමන්ගේ සිත දුක් ලැබෙන මට්ටමට පත් වීම සඳහා යම් කිසි ක්‍රියාවක යෙදෙන්න සිවිච්ච ඉඩකඩ. ඒක පොළඟගේ ආධාරය. ඒ නරක தත්ත්වයක හිතපත් වෙන්න තිබිච්ච අයිතිවාසිකම ඒ වෙලාවේ ආත්තරිය. එතකොට කලේ එයින් අර බාහිර සතාවේ ජීවිතේ දේරුණා. නමුත් ඊට වඩා ලාභයක් මෙයාට වුණා. ඒ සතාවේ සම්බන්ධයෙන් තමාගේ ජීවිතේ දුක් විඳින මට්ටමට වැටෙන්න තිබිච්ච ක්‍රියාව වලින් යායි මෙච්චකයි තින්දි කලේ. ඉතින් බලනකොට පොළඹව බේරුවා. නමුත් එයා බේරලා තියෙන්නේ යා අන්න ඕවයි සීලගුණ කියන්නේ වේරමණී කිව්වෙ දෙන්නේ එකට. පොළඹ බේරෙන්න නෑ. තමාව බේරුවා. පොළඹගින් වෙන්න තිබිච්ච අනර්ථේ. එකක් පොළඹ සපා අපා ගන්න තු බේරෙන්න පුළුවන්. නමුත් පොළඹ මැරීමේදී ඇතිවෙන ද්වේෂ සහගත චිත්ත මට්ටම පොළඹ විසිට වඩා සරයි. මේක එකමාත්මයකටයි බලපාන්නේ. හරි පොළඟ තියෙන දරුණු විෂභාවය නිසා කේන්තිය සරයි. ඉතින් ඒක තලා දානකම් මේ කේන්තිය පවතිනොත් එතකොට පොළොන් විසට වඩා සරයි. පොළොන් විසින් සිහි නැති කරන විතරයි. මේ විස ජීවිතය තුළ ගහගත්තට පස්සේ ද්වේෂ විස ආත්මයක් පාස ජීවිතෙන් වැන් මහන්ඩයි ගුටි කණ්ඩයි ඉරේ වැටෙන්නයි ඉල්ලුම් ගස්සන්නයි බිල් කැපුම් කණ්ඩයි ඕක කවද ඉරක් වෙයිදන්න පොළොන් විසේකාත් ඒ වගේ අරයා ඒ විසින් බේ අන්නෝකයි සීලගුණය කියන්නේ. එතකොට ඒ ගුණය ජීවිතය තුළ පිහිටනකොට අන්න එකට කියනවා සත්පුරුෂාත් ආශ්‍රය. එතකොට සත්පුරුෂ ආශ්‍රය ගමන් කරන බුද්ධල තෝට ආපානාති පාතා දින්නා දාන කාමී සුමිච්ඡායතර ආදී ඒ වේරමණි ඔක්කොම ආදාව තියෙනු. ඒ විසෑම වේරමණියක්ම අයින් කිරීමක්ම එයාගේ ජීවිතයේ දුකින් තුඩට වැටෙන්නකින් බේරීමක්. අර සතෙක් මරණය ලොකු අපංකමක් නෙමෙයි. බොරුවක් කියන එක ලොකු අමාරුවක් නෙමෙයි. නමුත් අරකයි අමාරු. ඒක කරගන්න බුද්ධලයා ඒක කරමින් සිටින පුද්ගලයා. ඒ ඊළඟට එන්නේ මොකක්ද? සද්ධර්ම ශ්‍රවණයට. යා වැටෙනවා සද්ධර්ම ශ්‍රවණයට. සද්ධර්ම ශ්‍රවණය කිව්වේ තමන්ට යහපත යහපත පමුණුවන යම් යම් ධර්ම ස්වરૂප තියලා ජීවිතයත් එක්ක සම්බන්ධ කරන අලෝභ අදෝ සමෝහ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා ආදී ඔය මහා ධර්ම තියෙනවා. ඔය ධර්ම හැම වෙලෙම එයාගේ ශ්‍රවණයට අහු වෙනවා. දැන් ශ්‍රවණයට අහු නැහැ කිව්ව මොකද්ද? එක එක්කෙනා කියනවා හලින්වන්නේ හැම වෙලෙම තමාගේ සිතට එන්නේ හොඳ ධර්මයක් නිසා ඒක වාක් විඤ්ඤාණයට පෙළෙනවා. ඒකෙන් ශබ්දයක් හැදෙනවා. ඒක සෝතද්වාරයක සම්බන්ධයි. ඒක නිසා සද්ධර්ම ශ්‍රවණේ එක්තරා පැත්තක් තමයි හැම වෙලෙම තමාට අනර්ථ සිද්ධ වෙන පැටි හොය හොය ඒවා අයින් කළ යුතු බව සිතීම තමාගේ ජීවිතයේ අර්ථයට පමුණුවන කරුණු සිතමින් ඒවා වර්ධනය වෙන පැත්තට හැකිතා දුරට සිත යෙදීම කියන මේ දෙක සද්ධර්ම ශ්‍රවණය තුලින් කරන වැඩ. ඒතර ඒක නවත්තල කරන්න බෑ. ඇයි? ඒවා සිතනත් එක්කම ශබ්දේ සකස් වෙලා ඒ සෝතද්වාරයේ කියන පැත්තත් එක්ක අන්න තමාගේ හැඳිනීමට පළල්තල ඒ හැඟීම දෙන. සත්පුරුෂාශ්‍රේ තීන එක්කෙනා සද්ධර්ම ශ්‍රවණය කරනවා. අසත්පුරුෂාශ්‍රේ තීන එක්කෙනා අසද්ධර්මය නරක ධර්ම ආශ්‍රේ. තොර ඒ දන්නේ පෙන්න්නේ මොකද්ද? අර විද්‍යා විමුක්ති කියන අයිතිවාසිකම ලැබෙන තැනට තමන්ගේ සිත ගමන් කරවන මාර්ගය නෙතන්න. එක පාට විද්‍යා විමුක්ති කියලා ඔන්න වස් කරන්න ඕනේ කියලා කිව්වට හරියන්නේ නැහැ. පිළිවෙලින් සිත ඊට සුදුසු මට්ටම සංවිධානය කර කර ඉස්සරහට ගමන් කරවන්න ඕනේ. එසේ ගමන් කරවීමේදී ඇතිවන ආරම්භය තමයි මේ දැන් පෙන්නේ සත්පුරුෂ සේවයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඊළඟට ඒ පුජ්‍යලයාගේ අර දෙක කෙරෙන්න ඕන ඊළඟ අභියරට වැටෙන්නේ මොකද්ද? සද්ධාවෙන්නේ. එතකොට සද්ධාවේ කියන්නේ හැමලේම වරදින් බේරීමට නිවැරදිව ජීවත් වීමට තමන්ට සිදුවෙන අනර්ථයෙන් බේරිලා අර්ථයට වැටෙන විදිහට ක්‍රියා කිරීමට සිතේ බලවත්ව නැගී එන මේ බලපෑම යොමු වීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාවන්ත පුද්ගලයා මේ ශ්‍රද්ධාවයි කියන සාමාන්‍ය සූදීට පාවිච්චි කරනවා. ඒ පුංචි ශ්‍රද්ධාව මේ කියන්නේ නිරන්තර ශ්‍රද්ධාව. මේ නිරන්තර මේ ශ්‍රද්ධාවෙනකොට එයාගේ සෑහෙන විපරමක් තියෙනවා. හරියට කැලේ ගමන් කරන පුද්ගලයා වගේ. දැන් වනාන්තරය යන පුද්ගලයා හැම වෙලෙම බේරුම කදාගන්න ලැස්තියට යා අඩියක් පවා තියන්නේ. අඩියක් උස්සන්නේ මොකද? අඩිය තියෙනකොට කටු ඇනේද, වල පිලිස්සයිද, නැත්නම් සර්පෙක් දෂ්ට කරයිද කියන එහෙ බලන ගම වටා පිටාවක් බලන නපුරු සත්තු එනවද කියලා. එයිනුත් බේරි බේරි අර අඩිය තියෙන තැනිනුත් බේරි බේරි ආහාර මොකක්රි කණ්ඩ හදන කොටත් හුරු නැතිව නොගෙන යම් ෂේඩ් මේ පුද්ගලයා අර කැලෙන් බේරෙන් උත්සාහ දරන්නේ ඔන්න ලක්ෂණය තමයි අර සතිපට්ඨාන උගන්වන්නේ අරන්දි ගතෝ කිය ඕකයි. යා නිතර ඒ ශ්‍රද්ධාවේ ස්වરૂපයේ ජීවිතේ දෙකක් වෙච්ච හැටි හැම වෙලෙම වරදින් බේරෙන්න ලොකු නම් ගැති. තොට අපි කවුරු ඉතන අපි ළඟ ශ්‍රද්ධාව තියෙනවා කියලා ඒ පොඩ පොඩ සුළු වෙලාවට තිබිර ශ්‍රද්ධාවයි කියන්නේ. මේ කියන්නේ දිගටම පවත්වා ගත යුතු ක්‍රමයයි. එතකොට ඒ ශ්‍රද්ධාව සිතට ආපු හැටි වෙන්නේ මොකද්ද? අර සත්පුරුෂ සේවනයත් සද්ධර්ම ශ්‍රවණයත් ඒක නිරතුරු සිද්ධියක් හැටියට යාගේ ජීවිතේ පවත්වා ඉස්සෙල්ලා ඩිංග ඩිංග පුල් පුලුවන් හැටියට කළා. නමුත් ශ්‍රද්ධාව මතුවෙනකොට ඊවායේ ආශ්‍රයෙන් ලැබෙන සැනසිල්ල නිසා එයා ඒක නිරතුරුව පවත්වන සිද්ධීන් බවට පත් කරනවා. හැම වෙලේම සත්පුරුෂ ආශ්‍රයක්මයි එයා සිතේ පාවිච්චි කරන්නේ. හැම වෙලේම එයාගේ සිතේ සකස් වෙන්නේ ධර්මයට තමාට යහපත සලසන්නා වූ ධර්ම මතක මතු කරමින් සිතීමේ ක්‍රියාමාර්ගයට. එතකොට නිරන්තරයෙන්ම යා අර දෙක වැඩි වැඩියෙන් පාවිච්චි කිරීම උනන්දු වල බා දෙන්නේ අර සද්ධාව කියන ධර්මය ගොනු වුණාට පස්සේ. ඒ ගොනු වීම සද්ධාව බලවත් වැඩ කරනවා නම් එයා හැම වෙලෙම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තේ කිය මොකද්ද? තමන්ට පහළ වෙන සිතේ පවතිනා මුල් ආරම්භ කොතනින්ද මේක ආවේ? ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා කෝධ ఆది යම් ධර්මයන් පදනම් කරගෙන අත්‍යාරම් කරගෙන ද මේ අදහසෙන්නේ. නැත්තම් සද්ධා සති විරිය සමාධි තත්න දාන සීල නික්කම්ම තත්න වීර්ය අධිෂ්ඨාන මෛත්‍රීපේක්ක මේවා පදනම් කරගෙන දෙන්නේ කියලා මේක මූල ධාතු බලනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ හැම වෙලෙම මේක කුසල පක්ෂයටද මගේ මේ සිතිවිලි අයිති වෙන්නේ බිඳක් හරි යටහරි මට නොපෙනී හරි අකුසල පක්ෂයෙන් තියෙනවා කියලා තද විපරමකට වැටෙනවා. ඒකටයි යෝනිසෝ මනසිකාරය. ඒක කරන්න සද්ධාව ඕන. සද්ධාවේ එක්තරා බලගත් ක්‍රියා ස්වરૂපයක් ඔය යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය ආවහම එයාගේ සෑමමේ සෑම ක්‍රියාවකම තියෙන සංවර වූ ගතියක්. ඒ සංවර වූ කියන්නේ හිමීට යන හිමීන් බලන ඒක නෙමෙයි. ඒක නිකන් නිශ්චීනස්සන ගමන. නමුත් මේ සංවර ගතිය කියන්නේ ඒ ක්‍රියාවට වැස්ස හැටි වචනීකද වචනයක් කියන්නේ ඉදිරිපත් වෙච්ච හැටි කතාවේදී ක්‍රියාවේදී එයාගේ කලබලකාරීකමක් නැහැ. ඒ නිසන යම් කිසි නොදත් මොඩ පුද්ගලෙක් න්යාගේ හිතිවිලි කම්පනය කරවන වචන අර අධි පුද්ගලයා කියනවා නම් නොයෙක් නොයෙක් තාලේ වචන පාවිච්චි කරන මිනිස්සු තමන්සි දන්නේ ලව්වත් නෑ ඔයි තමන්සිත් මහලුකට කිව්වට ඕක මෙහෙමයි කියලා හිත රිදෙන වචන පාවිච්චි කරන පුද්ගලෙක්. ඒ අවස්ථාවේදී අර යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත පුද්ගලයා අර ශබ්ද වෙනකොට අර ක්‍රියා වෙනකොට යා විජහට බලන්නේ අරගේ ශබ්දේ ධ්‍යානෙ දැන් මට මොනවද වෙන්නේ? අපි දැන් මෙයාගේ වචන විලාසයේ තියෙන නුහුරු හැඩයට මට අමනාපයක් එනවා. අමනාපයක් එනවනම් විජහට ඒක අමනාපය අයින් කළා අරක පිළි අරගෙන ඒකට ඔහුගේ සිත් නොරිදෙන්න කියන්න පුළුවන් පිළිතුරය දෙනවා ඇති. ඔන්න ඔක්කොටයි සංවරය. නැතුනේ බීම් බලාගෙන ගියාට හිමින් කතා කළා ඔව්ව මේ නිකං සම්ම ලෝක රවටන නිරූපණ චරිත නිරූපණ එයාති ඒ ඇත්තක් නෑ. මේක ඇතුලින් එන්න ඕන එකක්. මේ ඔක්කොම ඇතුලින් මතුවෙන්න ඕන. ඇතුලින් මතුවීමේදී ලෝකයාට පෙන්වන අදහසක් නෙවෙයි ඔහු දුකෙන් මිදීම සඳහා ගත යුතු වැදගත් දෙලේ ක්‍රියාමාර්ගයක් ඇති. ඔහු මේක අගය කළා හා හොඳයි ආගේ කතා විලාසය එහෙමයි. නමුත් මෙතන වෙන්න ඕන නරකම දෙයි ඒකට මම විරුද්ධ වෙන්න ඕනේ නැහැ. ඒක බොහොම සෞම්‍යත්වයෙන් පිළි අරගෙන අපි කතා කරනවා. එයාගේ වචන වල ඇති හොට මේ මොකද මෙතන නෙමෙයි මේකේ වටිනා හරය තියෙන්නේ. මේවා ආශ්‍රිතව මම හිතන කරගත්තොත් මේ නියව කොහරියයි මම තනියෙන් මේවා කරගන්න කියලා දුක් විඳින්න ඕනේ. ඒ නිසා මේ යන්තම් මේ ලෝකෙන් අයින් වෙනකන් මේ කුණ අතුල්ල ගන්න නරකයි කියලා හිතන පුද්ගලයා තමයි ශ්‍රද්ධාවන්තයා. එයා තමයි යෝනිසෝ මනසිකාරය යොදන්නේ. හැම වෙලෙම බේරි බේරි ඉඳ යොදන ක්‍රමයක් ඔය යෝනිසෝ මනසිකාරයේදී. ඒ යෝනිසෝ මනසිකාරය හරියාකාර ගෙන යාමට හැම වෙලෙම සිහිය තියෙන්න ඕන. සිහියෙන් තෝ කරන්න බෑ. සිහිය කියන්නේ තමන්ගේ සිත දෙසට අවධානය යොමු කරගෙන සිටීම බව අපි දැන් බොහොම ඉස්සරින් ඉඳලා කියවගෙන යනවා. සිහිය කියන්නේ ක්‍රියාවක්. ඒ මොකක්ද ක්‍රියාව? තමන්ගේ සිත දෙසට අවධානය යොමු කරමින් සිතේ ඇති වෙන ධර්මවල තත්ත්වය විපරම් කිරීම. දැන් ඒ ක්‍රියාව නොකර නැතුව මේ යෝනිසෝ මනසිකාරය කරන්න බෑ. ඒ සිතේ තමයි ඔය හැම ධර්මයක්ම උපදින්නේ, පවතින්නේ, වර්ධනය වෙන්නේ සිතේමයි. අන්න එතකොට ඒ කියන සිහිය ගති සන්තානගත වෙන පුජ්‍යලයාගේ සිහිය වැඩ කරන ප්‍රමාණයට යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙනවා ඇති. පොඩි යෝනිසෝ මනසිකාරයට සිහිය ක්‍රියාත්මක වෙමින් ඒ සිහියෙන් යුක්තව යාවි අර සිතිවිලි පාලනය කරනකොට ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය සම්පූර්ණයෙන්ම සංවර වෙනවා. ඔය ඉන්ද්‍රිය කියන්නේ මොනවද? ඇස කන නාසය දිව ශරීරය මොලේ කියන ඔය ඉන්ද්‍රිය ධර්ම වලට නෙමෙයි මෙතන ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වේ. ඒවත් එක්ක ඒවා සම්බන්ධයි. නමුත් මේවා එක්ක සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්ම එක්කහසු වෙන කොටයි අසකන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්ම සංවරය වෙන්නේ. ඒ සංවරය කියලා කිව්වේ මොකක්ද? ඇසෙන් යමක් බලන අවස්ථාවේදී අසංවරය කියලා කිව්වේ ඇස් දෙක නිරෝධන බලන්නේ එක නෙවෙයි. සංවරය කියන්නේ යම්තම් බලන එක නෙවෙයි. ඒක හොඳට බලන්න පුළුවන්. නමුත් යම් කිසි නීතියක් ඇති. මොකක්ද නීතිය? ඒකයි සංවරය කියන්නේ. යමකට යටත්ත ක්‍රියා කිරීම, යම්කිසි පාලනයක් කරපු ක්‍රියා කිරීම, අන්න ඒක කියන සංවරය. ඒ ඇසෙන් බලනකොට එයා ඒක බැලීමේ ක්‍රියාව එක්තරා පාලනයක් ඇතිති. මොකද්ද? තමන්ට අනර්ථයක් නොවේද විදිහට ඒ දර්ශනය බලන්න ඕන, ශබ්දය අහන්න ඕන, ආග්ධානය විඳින්න ඕන, රස විඳින්න ඕන, ස්පර්ශ විඳින්න ඕන. මේ ඔක්කොම තමන්ට අනර්ථයක් නොවේ. දෙවල කෙනෙක් කියයි ඔක්කොම කරන්නේ අනර්ථයක් නොවෙන තමයි. නෑ, ඒ ඉන්ද්‍රියන්ගෙන් දකින් රූපය නිසා තමයි සංසාර දුකට වැටෙන අනන්ත දේ සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒවට නොයති පාලනය විමි බැලීමට කියනවා සංවරය කියලා. ඒ අයිතිවාසිකම් වලට නොයති ඇසීමට කියනවා සෝත සංවරය කියලා. අර චක්කු සංවරය. ඊළඟට ආග්‍රහණය කිරීම, රස විඳීම, ඒ වගේම ස්පර්ශ කිරීම. මේ ක්‍රියා පහ අපේ නිතරම කෙරෙන ක්‍රියා පහ. ඒ වැඩි වෙන පාඩු අප අසංවරව ක්‍රියා කිරීම නිසා තමයි මේ අපි සසරට වැටුවෙත්, සසරේ ගමන් යන්නේ. ඒ වගේම අනන්ත ප්‍රමාණ දුක් විඳින. ඒක නිසා මේ සංවර වීමේදී අර කී යෝනිසෝ මනසිකාරේ සද්ධා පදනම් කරගෙන නිතරම තියෙනවා. මම මේ බලනවා, ඒ බැලීමේ ක්‍රියාව මම කරනවා. ඉතින් ඇහැ තියෙන නිසා නමුත් මට ඒකෙන් අනර්ථයක් සිද්ධ නොවන විදිහට මේ ක්‍රියාව කරනවාද කියලා විපරම් කරමින් අනර්ථයක් සිද්ධ නොවෙන්න ඒ ක්‍රියාව කරනවා නම් ඒකේ ලකුණ මොකද්ද? ඒකෙන් යම්කිසි රසයක් අපේක්ෂා කරමින් යෝගසහගත සිතක් ඇති කරන්නේ නැතුව එනිදී විකෘති නැත්තම් කටක ස්වરૂපය දැකලා විරුද්ධ වෙන්නේ නැතුව ඒක දර්ශනයක්, ඒක මට පේනවා, ඒකේ හැටි මෙහෙමයි, ඒක උස්සයි මහතයි ඔච්චර. ඒවායේ හොඳම නරක මට ඒක කොයි
ඉන්දියාවේ ආයතනයි දෙකම සම්බන්ධ වෙනවා කියලා
ආයතන කියන්නේ දැකීම නිෂ්පාදනය වෙන තැන. මේ අහන්න මං හිතනවා ඉන්ද්‍රිය දෙවර්ගයේම මේ ඇස මේ ආයතනය කියලා කිව්වේ. ඔව්. ඉන්ද්‍රිය කියලා මහත්මය කියන්නේ අධ්‍යාර ශ්‍රද්ධා සති විදී සමාධි කියනවා. එතකොට මේ ඉන්ද්‍රිය මේ ආයතන අපි ගම් මේ වචන දැන් එහෙන් රූප නිර්මාණයක් කළා යාර දුන්නා අන්න රූපයක් කිය. එතකොට යා සංවරය කියලා කිව්වෙ මොකද්ද? රූපය බැලීමේදී තමන්ට සසර දුක් ලබා දෙන මොනම ධර්මයක්, ඒ කියන්නේ ලෝභ ද්වේෂ ආදී ධර්ම එකක්වත් සිතට එන්න නොවන ලෙස පාලනය කරමින් අරක බැලීම තමයි ඉන්ද්‍රිය සංවරය. එතකොට ඒ අවස්ථාවේදී සංවර වෙන්නේ මොකද්ද? තමන්ගේ සිතයි. සංවරයට උදව් වෙන්නේ අර ඉන්ද්‍රිය වර්ග දෙකයි. සිතයි සංවරය වෙන්නේ. සිතයි නරක ගති පහළ කරේ. බැලීම එසේම සිද්ධ වුණා. නමුත් නොබලයි තියනේ. මෙතන ඒ බැලීමේ ක්‍රියාව යෙදෙන සිතේ අමුතු කයලක් ලෝභයක්, ඒකින් අහව රසේ මුත්‍රි වින්න පුළුවන් ආදී වශයෙන් නොසිතා ඒක දර්ශනයක්. ඉතින් දර්ශනේ පේනවා මාත් බලා ඉන්න ඔච්චර. ඒකෙන් මුකුත් මට බෑ, ඕනේ නෑ. මොකද ඒකෙන් මුකුත් මට ලබන්න බෑ. ඒක හිස් බලාපොරොත්තු. මගනේ මට යමක් බලාපොරොත්තු වෙන. මෙන්න කොයි එකකින්වත් ලෝකේ මට යමක් බලාපොරොත්තු වෙන. ඒක හිස් එකක්. එහෙම නෙමෙයි මට බලන්න පුළුවන්, අහන්න පුළුවන්. ප්‍රයෝජී වශයෙන් ඒ පාලනය කරමින් ඒ කෘත්‍යම් ක්‍රියාවන් කරනකොට අන්නේකට කියන ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය එක්ක මතුවෙන්නේ විවිධ සුචරිතයි. සුචරිතය කියලා කිව්වේ ශරීරේ ක්‍රියා සියල්ලම යහපත් හැසිරීම වලට පත් වෙනවා. වචන ඔක්කොම යහපත් හැසිරීම වලට පත් වෙනවා. සිතින් හොඳ ලස්සනට නික්ලේශීව හැසිරෙන්න පටන් ගන්නවා. එතකොට හොඳයි යහපත් ක්‍රියාවට යම් කිසි කෙනෙක් හැසිරෙනවා කියන්නේ කොහොමද? ඒ ඉන්න තැන තමන්ගේ පැවතුම් තමන්ටවත් තමන්ට අනර්ථය සිද්ධ නොවෙන්න ඒ තන තියෙන තත්ත්වය ගැන ඒ සෑම හැසි දෙයක් ගැනම තමන්ට අනර්ථයක් නොවෙන්න ඒ දැන් මෙතන මේ වාඩි වෙලා ඉන්න අය මේ තමන්ට ඉඩකට නෑ නැත්තම් නානාය වයිතමින් ඉතන අරක් කර නොගෙන මේ කාරණයට අවධානය යොමු කරගෙන මේකෙන් ලැබෙන ප්‍රයෝජනය ලබන්න ඕනේ. ඉන්නත් ලැබෙන හැටියට මම වාඩි වෙලා ඉන්න. මේ සැපෙවිල්ල නෙමෙයි මගේ බලාපොරොත්තු, මේක තේරුගන්න. අන්න එතකොට කියන්නේ කාය සුචරිත කියලා ඒකද කියන්නේ. ක්‍රියාවේ යහපත් පැත්ත. ක්‍රියාව යහපත් විදිහට හසුරුවන එක. වචන කතා කිරීමේදී ඒකම තමන්ට අනර්ථයක් නොවන මුලින් කිව් විදිහට වචන කතා කිරීමත් සිතිනිලි අර විදිහ සංවර වීම කියන ඔය තුන નિરાයාසෙන් යාගේ ජීවිතේ එක මිශ්‍ර වෙනවා කිව්වා. අර කිව්ව ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. තොල ගැන අපිට තේරින් දුන මේ ලෝතර සම්මා සම්බුදු පියාණන් විසින් පෙන්වූ මේ මාර්ගය අපි ඒ නමින් කතා කළාට හිතුවත් ඒකට අපි ඇතුල් වෙන්නේ නැහැ. මේ ක්‍රියාමාර්ගය ඔස්සේ ගමන් කරන බුද්ධලයා විතරයි අර ඒ ජීවිතේ වාසනාවන්ත කරගන්නේ. එතකොට මේවා නොදැන කොහොමද ඉතින් කරන්න කිව්වොත් කරන්න හිතුව හැකි. නමුත් කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඒක නිසා මේවා ඉගෙනගෙන ඊට අනුව පිළිපදින බුද්ධලයා ඔය කියන විමුක්ති මාර්ගය ඔස්සේ දැනට තමයි මේ ගමන් කරන්නේ. තොරේ ත්‍රිවිධ සුචරිතය ඇති බුද්ධලයා ගේ සිතිවි ඒ හැසිරීම ඔක්කොම වැටෙනවා. අපි මේ මහා ලොකු හිතන ස්ථාන පැත්තට මොකද සතර සතිපට්ඨානෙට වැටෙනවා. ඒකට සතර සතිපට්ඨානෙ කියන්නේ මේ වෙනම මාර්ගෙන භාවනා කරමින් ඉතින් නොයික් විදිහේ තේත් විඳිනවනම් දැන් මෙතන සතර සත්‍යපට්ඨානයට වැටෙනේ කි මොකද? කාය වේදනා චිත්ත ධම්ම. ඔය හතර තමයි හැම ක්‍රියාවක් අස්සෙම තියෙන්නේ. කාය කිවි ශරීරෙ නෙමෙයි ක්‍රියාවට උන්නෝතෙන් එනකොට අර කාය කියන වචනේට ශරීරය කියලා දුන්න තේරුම් වලදී හරි හිරවිල්ලක් එනවා බේරගන්න. කාය වේදනා චිත්ත ධම්ම වලට සිත වැටෙනවා කියලා කිව්වේ මොකද? තමන්ගේ සිත ක්‍රියා කරන ආකාරය දිස බලනකොට එහි කටුක වින්දනයක් තිබෙනවා නම් දුක්ඛ වින්දනයක් තියෙනවා. එයා දැනගන්නවා මේ දුක්ඛ වින්දනේ මේ ක්‍රියාවෙන් මට ආවේ මගේ සිතේ නරක වේගයක්. මේ වේදනාව එක පවතිනවා, වේදනාව අල්ලලා තියෙන නරක විදියට කියලා ඒක අත්හැරලා දැන් මේ කිව් ක්‍රමයේ හැටියට ඒකෙන් දුක නොලැබෙන විදියට සිතනකොට කුසල ධම්මා කියන එක තමයි යම් සිතට එන්නේ. අර ඇවිල්ලා තිබුණේ දුක්ඛ ධර්මයක් එක්ක අකුසල ධම්ම. කාය වේදනා චිත්ත ධම්ම කියන එකෙන් අවසානයෙන් පෙන්නන්නේ කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාප්ත ධම්ම. ඒකට අව්‍යාප්ත ධම්ම රහත් වෙන්න ඕන ලැබෙන්න දැන් අපි තියෙන කුසල අකුසල දෙක. ඒකට චිත්ත වේදනා මොන ආකාරයෙන් හරි දැන් ඔන්න අපි කියමු අන්න බුදුහාමුදුරන් දේවදත්ත ගල්පෙල්ලුවා කියලා යම් කිසි කෙනෙක් කියනකොට බුදුහාමුදුරුවෝ කියේ මහලු භීතවත් භාවයකින් ඔයාට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතුවොත් අන්න ඒක අකුසල ධම්ම. නමුත් බුදුහාමුදුරුවෝ ගැන තමයි හිතුවේ. නමුත් බුදුහාමුදුරුවෝ වාකයන්නේ අපේ දුකට. බුදුහාමුදුරුවෝ දුකෙන් නිදහස් වෙලා සසර දුකින් මිදලා පිරිනම් පානවා කියලා. දුකෙන් නිදහස් වෙන හැටි කියලා දුන්නා. ඒකයි උන්වහන්සේගෙන් අපට ලැබුණ ලොකුම දායාදය. ලෝක දහසේ ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම උදව්ව තමයි දුකෙන් නිදහස් වෙන හරිමක පෙන්වීම. ඒක පෙන්වන්නේ ලෞතර බුදුහාමුදුරුව පමණයි. එන කෙනෙකුට බෑ. ඒක අර කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානයේ සිත වැටීමේදී ක්‍රියාව පේනවා, උපදින වේදනාව පේනවා. ඒක මොන වේදනාව වේදනාව මොන තාලේ උද්ද වුණත් ඒක තමා නරක හිතින් අල්ලන්නේ නැතු. ඒක සෞම්‍ය හිතකින් යුක්තව පිළිගන්නවා නම් අන්න ඒක හැම වෙලේම කුසල ධම්මා වලටයි සිත වැටෙන්නේ. හැම වෙලේම කුසල ධම්මා වලට සිත වැටෙන විදිහට මේ කාරණා හතර පාවිච්චි කිරීම අර කිව් ඉන්ද්‍රිය සංවරේ ත්‍රිවිධ සුචරිතේ සංවිධාන වෙන්නේ ඕකයි. එයාගේ සිත සතර සතිපට්ඨානයේ ඒ නියම පැත්තේ ගමන් කරන පුජ්‍යලේ. ඊළඟට ඒ සතර සතිපට්ඨානයට යමෙකුගේ සිතක් වැටුණා නම් ඒක නිර්වුල්ව හොඳට යනවා නම් සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛාගෙන බොජ්ජංග වලට නිකාමයව තල්ලෙන්නේ. බොජ්ජංග කිව්වේ තමාගේ ජීවිතේ දුක් නොදෙන බවට සාක්ෂි වෙන්න ලකුණු හතක් කිව්ව බෝධි අංග කියලා. ඒ බෝධි අංග හතට මෙයාගේ සිත වැටෙනේ. මොකක්ද? හැම වෙලෙම සිත දේශ බැලීමේ ජීවිතයෙන් කරන වැරදි බැලීමේ හරි වැරදි බැලීමේ අවධානය සතිය හොඳට වැඩ කරන. ඒ සතිය හැම වෙලෙම තියෙන්නේ ජීවිතය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යන මට්ටම උඩ. මේ ජීවිතය සසර දුකින් බේරීම සඳහා කරන උත්සාහයක් හැටියට යා සතිය යොදවන. ඒ දෙකුවා සති සම්බොජ්ජංගේ ධම්ම විචේ සම්බොජ්ජංගේ කිව්වේ තමාගේ සිතේ ඇතිවෙන්නා වූ ධර්ම තමන්ට අර්ථානර්ථ පිණිස පවතින යමක් වේ නම් ඒ වාර්ථ අර්ථවත් පැත්තට හරවා ගැනීම සඳහා ඒ ධර්ම පිළිබඳව විපරම් කිරීම. මෙතන තියෙනවා ඒකට කිව්වා ධම්ම විචේ සම්බොජ්ජංගේ. ඒක කරන කෙරීම සඳහා මොහුතුල හැකියාව පුළුවන්කම ශක්තිය තියෙනවා. මොකද සත්පුරුෂය සේවනයේ ඉඳලා ගොඩ නැගිච්ච සකස් වෙච්ච ධර්ම හුරුවක් තියෙන නිසා මෙයාට ඒක කරගන්න පුළුවන් වෙනවා. ඒකට කියනවා විරිය සබ්බොච්චංගි. එසේ කරන පුජ්‍යලයාගේ සිත හැම වෙලෙම ගින් නවතන්නේ තාපාංශකේ පවතින්නේ ඉතාම උණුසුම් සෞම්‍ය තාපාංශකේ. එයින් උඩට යන්නේ යන්න හේතුවක් නැහැ, යන්න පුළුවන් කමක් නැහැ. නොයන තැනට වග බලාගෙන මේ පුජ්‍යලයා ඉන්නේ. ඒකට කියනවා පීති සබ්බුජ්ජංගි. එතකොට ඊළඟට ඒ පීති මට්ටමට සිත යනකොට මා තමන්ගේ ශරීරයේ තුල පවතින ශරීරයේ ක්‍රියාතින ඇතුලේ ශරීරය කියලා කිව්වේ ක්‍රියා ගුණුව නිසායි. ඒ ක්‍රියා කොම කලින් බොහොම වේගවත් ක්‍රියා කළා. ඒකට කියන ක්‍රියාවල ධර්ත භාවය කියලා. පස්සද්ධිය කියන්නේ ඒ ක්‍රියා ඔක්කොම සෞම්‍ය වෙනවා. මොනවද මේ ක්‍රියා? වායු වේග, ලියවල ධවන වේග, උෂ්ණ වේග, ප්‍රතිමේ වේග ආදී මේ ප්‍රධාන ක්‍රියාවන් ඇතුලේ කෙරෙමිනුයි මේ අපේ ජීවිතේ මේ කෙරින් තියෙන්නේ. යම් කිසි කෙනෙක් දුර්වල වෙනවා කියන්නේ ඒව දුර්වල වෙනවා. ඒතොර ඒවා වේගවත් ක්‍රියා කිරීමට මුල් වෙන්නේ සිතේ තියෙන තාපංශකේ වැඩිවීමයි. ඉතින් নানা රෝගයකින් දැන් මෙතන තාපංශකය සෞම්‍ය මට්ටමට ආවා. ප්‍රීති කියන නමින් ආපේ ඇටියා ශරීරේ සියල්ල සෞම්‍යත්වයට පත් වෙනවා. පස්සද්ධි කියන්නේ ක්‍රියාවල සිටි සෞම්‍යත්වයට පත් වීම. ඊළඟට තමයි ඒ අනුසාරින් තමයි සමාධිය ඇති. සමාධිය කියන්නේ නික්ලේශී සිතක්. කෙලෙසයින් අර කම්පන මුකුත් බාර ගන්න නැති සිත. ඒ අවස්ථාවේ තමයි උපේක්ඛා සම්බුද්ධංගේ කිව්වේ එයින් ලැබෙන්නා වූ සෞම්‍ය ගුණය රසවත් වින්දනය. ඒක ඇලෙන්නේ නැහැ. උපේක්ඛා සම්බුද්ධංගේ කිව්වේ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේකට ඇලුණු ගිහිගෙට ඇලුණා වගේ පංචකාමීට ඇලුණා වගේ ඇලෙන්නෝනේ නැහැ. මේක තියෙනවා. මේකත් ඉක්මවල ගියේ තැනයි මට දුකින් සම්පූර්ණ නිදහස් වීමයි අයිති තියෙන්නේ කියලා ඒක පවත්තන පුජ්‍යලයාට තමයි විද්‍යා විමුක්තිය කියන්නේ. සියලු කෙලෙසයන්ගෙන් මිදුණා වූ නැවත උත්පත්ති නවත්තන්නා වූ අමා මහ නිවන් දකි. ඔන්න ඒකයි දේශනා. මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් කලේ ඒ විස්තරය මොකද්ද? ආරම්භයේ ඉඳලා ඒ කෙනෙකුගේ ඒ අවසාන චිත්ත ස්වરૂපය සංවිධාන වුණාම තියෙනම තත්ත්වයකව විද්‍යා විමුක්ති. මේක හරිය ශාස්ත්‍රානුකූලවයි. ශාස්ත්‍රානුකූලවයි මම විදින මම ආපහු ගන්න බෑ. විද්‍යා විමුක්තිය කියන්නේ ඒක. ශාස්ත්‍රානුකූලව පොතේ පිළිවෙලට මම නිදහස් වෙලා තියෙනවා. දැන් ඉතින් ඕකට ඇඟිලි ගහන්න එක අසුකන්න මොනම දෙයකටද? ඒකට නම් කළා විද්‍යා විමුක්ති. තේරුණා? ඒක දැහැවි. වෙන ප්‍රශ්න නැතුව ඇති. හොඳයි පින්නතුනි. ප්‍රශ්න අහන්නේ තේරුණා නම් තේරිච්ච බවයෙන් පින්නන්නේ. හොඳයි කෝක වුණා. දැන් මේ පිටම සුළු වෙලාවක් මේ කවුරු සිත දෙස බලන්න මේ ධර්ම පුළුවන් නම් නැචිතලිකමට මතක හිටින්නේ නැහැ. මොකද ඒව අස්සට රිංගවලා කාය වේදනා චිත්ත ධම්ම දෙසවත් බැලුවොත් සිත වැඩ ගන්න හැටි ඒකේ තියෙන හොඳ නරක ભેදේ ආදී බැලුවොත් ඒකත් මේකට ඇතුල් වෙච්ච ශක්තියක් වෙනවා. ඒක නිසා දැන් කවුරුත් ලැස්ති වෙන්න සුළු වේලාවක් භාවනා වේදෙන්න. ඉතින් යන්න ඕනේ අය ඒ සමග යන්න පුළුවන් සබ්ද නොකර. දැන් කවුරුත් සිතාගමු අපවිසින් මේ කරන්න යන්නා වූ ධාර්තියාව දිස බලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාවැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිග්‍රහිත සීලම දිව්‍ය රාජ සමූහයාද නමින් නැසීනී පරලෝකීය මෞපියාදී ඥාති වර්ගයාද භූත පින්නුතුන් ලෝ සතුන්ව අපේ මේ උදාර්ත්‍යාවට සහකාරය වෙත්තා අප පුරන්නා මේ ධර්ම ශක්තිය සමටමත් අපටත් එකසේ දුන් වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවායන් සිතා සිටින කවුරු සාදු කියලා භාවනා ආරම්භ කරනවා.